लंका एक ये देश है उदेश्य पहंदुरा नव श्रीलंत स्पर संविधान रेडियो श्रीलंका प्रेजेंटेड बाय स्पर न्यूजीलैंड සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා. සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ගෙන එන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහන ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අද 2018 වර්ෂයේ ජූලි මාසේ 6 සිකුරාදා 2018 වසරෙන් හරියටම භාගයක් ගෙවිලා අවසන් වුණා. නව ශ්‍රීලන්ත සීත ඍතුවේ මාස 3 මේ 2 මාසයටයි පාතබන්නේ. සීතල අවුව වැස්ස කොහොම තිබුණත් අදත් අපි ඔබ හමු වෙන්නේ සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන හද පිරුණු සෙනෙහසි ආදරෙන්. සති 4ක්ම අපිට බැරි වුණා ඔබ හමුවට එන්න. හදිසියෙ යෙදුණු කටයුත්තකට කෙටි නිවාඩුවකට මව්බිමට යන්න සිදුවීම තමයි ඒකට ප්‍රධාන හේතුව. මේ පාර ලංකාවට ගිය වෙලාව ඉඳලා මට මතක් වුණේ අපි ඉස්සර මේ වගේ පිටරටවල ඉඳලා ලංකාවට යනකොට අපේ ගෙවල්වල තිබුණු සූදානම. ලංකාවට යන හොඟක් ගුවන් යානා වගේ අපි සැම්බියාව ඉඳලා ගියත් නව ශ්‍රීලන්ත ඉඳලා ගියත් ගෙවල්වලට ගියේ රෑ 1-2 සමහර දාට රෑ 3 විතර. ඒත් අපි එනකන් මුළු ගෙදරම ඇහැරිලා හිටියා. අපේ ඇඳන්වලට අලුත් ඇඳරෙදි මදුරු දැල් දාලා තුවායවල සෝදල වේලල ගත්තම දැනෙන සබන් පුස්ම හැම දෙනාම එකතු වෙලා පාන්දර කීය වුණත් පැණි රස කෑම කැවිලි එක්ක තේ මුළු ගෙදරම ප්‍රබෝධයකින්. අද ඒ සේරම අතීතයට එක් වෙලා කොහොම වුණත් පුතා එයාගේ ගෙදරත් අම්මා ඉන්න කාලේ කරන විදියට පිළිවෙලට ඇඳ ඇතිරිලි දාලා පිළියෙල කළා තිබුණා. එහෙදිත් නාලා කරලා ඇවිත් තේත් බිව්වා. ඒත් තාත්තල අම්මල පුංචා බාප්පා ආච්චි අයිය මාමා ඒ කවුරුත් අද නෑ. අපි එන්න කලින් දවසින්දල ඇවිත් අපේ ගෙදර හිටපු නැන්දලා කවුරුත් අදත් නෑ. අපි ලංකාවට ගියපු හැම දවසකම ඉස්සර උදෙන්ම අපිව බලන්නාව සිරිමාමා නැන්දා. අද දවසෙත් මේ වෙනකොටත් ආයෙත් සදහටම නොයන ගමන් ගිහින් මට මතකයි ලංකාවට ගියාට අපිට හැමදාම උදේට ඉන්දියාප්ප පිට්ටු ආප්ප වෙනස් වෙනස් කෑම හදලා දුන්නේ මොනිකා. උඹලකඩ සම්බෝල හදලා පුතා කැමති විදියට සීනි මුරුක්කු හදලා දුන්න සුදුනංගි චන්ද්‍රක්කා ඒ කවුරුත් අද දකින්න නෑ. ඒ සේරටම වඩා අපි ලංකාවට එන ගමනට මාස ගාණක් තිස්සේ ලෑස්ති වුණ අපේ අම්මලා අදකෝ දුරු රටක නොපෙනී ගිහින්. මුලින්ම ලංකාවෙන් අපි පිට වුණේ 1980 මාර්තු මාසේ. එදා ඉඳන් අපි ලංකාවට ආව ගිය හැම දවසකම අම්මා අපිව පිළිගන්න වැඩිපුරම පුතා බලන්න බලන් හිටියා. තමන්ගේ ශක්තිය හීන වෙනතුරුම නිවාඩුවට ගියාම මග දිගටම මුණ ගැහුණු හැම දෙනාම දැනගෙන හිටියා අපි ලංකාවට එන බව. අම්මලා පුදුම සතුටක් ලැබුවා අපේ විස්තර ගමේ අය එක්ක කතා කරලා. ඉතින් ওই කතාව කොයිතරම් වෙලාවක් කතා කළත් කතා කරලා ඉවර කරන්න බෑ. අපිට වගේම ඔබ හැම දෙනාටත් මේ අත්දැකීම මේ විදියටම ඇති කියලා මට හිතෙනවා. ඔබේ අම්මා තාත්තා අද ජීවතුන් අතර ඉන්නවනම් ඔබටත් මේ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති. අම්මා තාත්තා නැත්නම් මං කියන මේ පාළුව කාන්සිය ලංකාවට ගිය වෙලාවේ ඔබටත් දැනෙන්න ඇති. ඉතින් මේ වෙලාවේ අපේ අම්මලත් ඔබ හැම දෙනාගේම අම්මලත් මතක් කරගෙන හේමසිරිද අල්විස් අතින් ලියවෙලා වි හේමපාල පෙරේරා අතින් සංගීතවත් වුණු මේ මෞබිම ගුණ ගීතය විශාරද සුජාත අත්තනායක ගායනා කරන මේ ගීතේ සියලුම මව්වරුන්ට උපහාරයක් ලෙසට අපි වාදනය කරනවා. ලංකාවට ගිය වෙලාවේ වෙනදට අපිට මුහුණ දෙන්න සිදු නොවුණු වෙනස් විදිය අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ලංකාවට ගියේ සිකුරාදා දවසක රෑ. අඟහරුවාද අපිට සිද්ධ වුණා අපේ පවුලේ සමාජිකයෙක් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන්න. හුඟක් දේවල් බොහොම හොඳින් සිද්ධ වුණා. ඒ රෝහලේ ANE එක එහෙම නැත්නම් රෝගීන් ඇතුළත් කරගැනීමේ අංශය සෑහෙන්න කාර්යක්ෂම බවක් පෙන්නුවා. X-ray හා MRI පරීක්ෂණ ගන්න තිබුණා. X-ray එක පැයක් ඇතුළත අරගෙන අරගත්තා. MRI එකත් රෑ 9 විතර වෙනකොට අරගෙන තිබුණා. ඇතුළත් කළ අපේ පවුලේ සමාජිකයට රක්ෂණයක් තිබුණ නිසා සියලුම කටයුතු බොහොම පහසුවෙන් සිදු වුණා වගේ තමයි පෙනුනේ. කෙටි කාලයක් තුළ හුඟක් පෞද්ගලික රෝහල්වල දක්නට ලැබෙන වටේටම ලෑලි ගසා වෙන් කළ කාමර වෙනුවට ඉතා හොඳින් හිරු එළිය ලැබෙන හොඳ බොහොම ඉඩකඩ තිබුණු කාමරයක් ලැබුණා. රක්ෂණාවරණයක් තිබුණා වුණාට දින 3ට කාමර ගාස්තුව, X-ray, රුධිර පරීක්ෂා, MRI, වෛද්‍ය ගාස්තු සියල්ලම ඇතුළත්ව ගාස්තුව ලක්ෂ 2කට අඩුයි. 150,000 විතර. හැම වෙලේම අහන්න ලැබෙන්නේ පෞද්ගලික රෝහල්වල අසාධාරණ අයකිරීම ගැන නිසා මට හිතුණා ඒ ගාස්තුව දින 3ක් සඳහා ඉඳුම් හිටුම් බෙහෙත් හේත් පරීක්ෂණ ඇතුළත්ව ඉතාම සාධාරණයි කියලා. මේ රෝහලේ අපි දැකපු විශේෂත්වයක් වුණේ කාමරයේ පිරිසිදු බව. උදේ 7ට පමණ කාමරේ පිරිසිදු කරනවා. 10ට විතර පරීක්ෂණේ පරීක්ෂකවරයෙක් ඇවිත් බලනවා හරි හැටි පිරිසිදු කරලා තියෙනවද කියලා. ආයෙම දවල් 2ට විතර කාමරේ පිරිසිදු කරනවා. නැවතත් ඇවිත් අහනවා අඩුපාඩු තියෙනවද කියලා. කාමරේ පිරිසිදුකම ගැන නම් බොහොම උනන්දු වෙන බවක් තමයි පෙනුනේ. රෝගී වූ අපේ පවුලේ සමාජිකයාට තිබුණු ලොකුම ප්‍රශ්නේ වුණේ රෝහලට ඇතුළත් කළ දිනයත් පසු දිනයත් ඇවිදීමට යම් අපහසුතාවයක් ඇති වී තිබීම. රෝහලේ තිබුණු ලොකුම අඩුපාඩුව විදිහට අපි දැක්කේ රෝගියා ඇඳේ සිටියේදී නාවන්න, සුද්ධ පවිත්‍ර කරන්න වගේ දෙයකට හෙදියන් තුල තිබූ පොඩි පසුබෑම. තාමත් ලංකාවේ තිබුණා රෝගියා ඉස්ත්‍රියක් නම් හෙදියද ඉස්ත්‍රියක් විය යුතුයි, ඒ වගේම පිරිමි රෝගියෙක් නම් ඒ පර්සනල් හයිජින් පිළිබඳ වගකීම පැවරෙන්න ඕන පිරිමි හෙදියකට බව. මේ වගේ සුළු අඩුපාඩු කීපයක් ඇරුණම මේ පෞද්ගලික රෝහල අපි හිතුවට වඩා ඉහළ මට්ටමක තිබුණා. රෝහල තුලම ෆැබ් සහ බර්ගර් කිං වැනි ස්ථාන තිබුණු හින්දා රෝගීන් සමග නැවති සිටින අයට කරදරයක් නැතුව ආහාර පාන ලබා ගන්න අවස්ථාවක් ලැබුණා. මේ රෝහලේ තිබුණ විදුලි සෝපානය නම් ඉතාමත් හෙමින් ගමන් කළේ. සෙනඟ හිටියත් නැතත් හැම තට්ටුවකම නැවැත්තුවා. රෝහලේ උදේ, දවල්, රෑ කෑම, හවසතේ මේ සියල්ලම පිළිවෙලට තිබුණා. ලොකු වරදක් කියන්න තිබුණේ නැහැ. අපේ නිවාඩුවෙන් දවස් 3ක් රෝහලට යමින් යමින් ගත කරන්න සිද්ධ වුණත් ඒ ලැබපු අත්දැකීම ලංකාවේ පෞද්ගලික රෝහල් ගැන යම් දැනීමක් අපට ලබා දුන්නා. ලෙඩාටත් ලොකු අමාරුවක් තිබුණේ නැති නිසා හිතටත් ලොකු කරදරයක් දැනුනේ නැහැ. ඉතින් ලංකාව ගැන තව විස්තර කියන්න තියෙනවා. නමුත් ඊට කලින් මේ ගීතයටත් සවන් දීලා ඉමු. මේ සුනිල් ආරියරත්නගේ පද රචනයක්, රෝහණ වීරසිංහගේ සංගීත නිර්මාණය, ගායනා කරන්නේ නන්දා මාලනි. Kili dal ral pele
දීකොට
අත්දැකීමක් විදියට අපිට අවස්ථාවක් ලැබුණා. කවදාකවත් ලංකාවට ගියාට අපි කොළඹ පදිංචි වෙලා හිටියේ නැහැ. නමුත් දවස් 7ක් කොළඹ ස්ථානයක පදිංචි වෙලා ඉන්න අපිට යම් අවස්ථාවක් ලැබුණා. එතනට ගිහාම දවල් දවස රෑ දවස වෙනස් විදියකට අපි දැක්කා. දවල්ට ටිකක් උඩින් ඉඳන් බලපු නිසා අපි නැවතිලා හිටියේ 11 වෙනි තට්ටුවේ. උඩින් ඉඳන් බලනකොට පුංචියට කුරුමිට්ට වගේ මිනිස්සු පෙනුනට කාර් පෙනුනා. නමුත් ඒ දැකපු සුන්දරත්වයකුත් තිබුණා කියලා කියන්න ඕන. හුඟක් වෙලාවට දවල් දවසේ දැක්කේ ගාල ගොට්ටියක් වගේ. නමුත් රෑ වෙනකොට රථ වාහන එකක් පසුපස අනික ගලා යන ආලෝක ධාරාවක් වගේ ලස්සනට පෙනුනා. දවල්ට අපි පොඩි කාලේ දැකපු රත්නම් පෞද්ගලික ආරෝග්‍ය ශාලාව මහල් 10-15 තියෙන අලුත් පෞද්ගලික ආරෝග්‍ය ශාලා අතර අදත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බව අපිට පෙනී ගියා. විදුලි සෝපානවල එහා මෙහා ගියාය මුණ ගැහුණත් වැඩි කතා බහකට ලංකාවේ අය නම් මුණ ගැහුනේ නැහැ. කොහොම වුණත් රෑ කාලේ ළඟ තිබුණු නෙළුම් කුළුණ එකම එක දවසක් ආලෝකයෙන් සරසලා තිබුණා. තාමත් හදාගෙන යන නිසා නියම විදියට විදුලි ආලෝකය සපයලා නැහැ. පොහොට්ටුවේ නෙළුම් පොහොට්ටුවේ උඩ හරිය නෙළුම් කොළුනේ උඩ හරිය රතු පාටිනුත් යට හරිය මේ තිබුණේ කොළ පාටින්. නමුත් එය ඉතාම සුන්දර දර්ශනයක් වුණා. මෙහෙම බලාගෙන ඉන්නකොට මට මතක් වුණේ ලංකාවේ 1952 තිරගත වුණු උමතු විශ්වාසයේ චිත්‍රපටයේ ගීතයක්. මේ ගීතය රචනා කළේ හර්බර්ට් එම් සෙනවිරත්න. මේ සංගීතයේ සපයලා තිබුණේ SS වේද. එදා වගේම අද ජනප්‍රිය මේ ගීතය ගායනා කළේ එඩි ජයමාන.
Malakshanai Kolompure Sia Sia Vita Kotuvada Meyane Kadasa Pugo Tide Paramedin Tidhi Vudi Vengar Yanavane Maha Puduma Meyane දෙකේ මැදමේ ඒ පාරින් මේ පාරින් හරව හරව යනවනේ කොළඹ දෙවියට යමනව බලන්නට කොහොම ලක්ෂණයි කොළඹුරේ තියා තියා කොළඹුරේ තියා කොහොම ලක්ෂණයි කොළඹුරේ තියා තියා හන්දියේ අර ඉතන් ඉන්න රාළ ආමිගේ අත්තක මැදින් එකක් වගේ නිකන් මොකද බොලේ මේ තරම්ම දැනගතිව් එකේ අපේ ගමේ නාදකමක් ඇවිල්ලද මේ
අද අපි තරමක් වෙනස් විදිහටයි අපේ වැඩසටහන පටන් ගත්තේ. කරුණු කීපයක් ගැනම සංගීතය සමගම අපි කතා කළා. ඉතින් ඒකම මේ අද වැඩසටහන යන කියනකොට අපේ මේ ඉදිරිපත් කිරීමේ වෙනස්කම් කීපයක්ම තියෙනවා. අපි මෙතෙක් කල් කණ්ඩායම තුනක් සමග තමයි කළේ, තරුණ කණ්ඩායම චාමිකත් සමග අපි තව වැඩසටහනක්, ඒ වගේ නිවන් රංජන් සහ රුවන් තව වැඩසටහනක්. ඉතින් ඔබ දැන් දන්නවා නිරංජන් නාසිරන්තේ නෑ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉන්නේ. ඉතින් මේ දැන් මොහොතකට ඉස්සෙල්ලත් අපිට දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. එයා ආගෙන ඉන්නවා සිඩ්නි ඉඳලා, ගෝල් කෝස්ට ඉඳලා සජීවීව. මගෙන් අහලා එවනවා දැන් මේ මොනවා ගැනද අද කතා කරන්න කියලා. ඉතින් මම මේ ටෙක්ස්ට් පරිවිඩය වලින් කතා කරන්නේ. අපි ඉතින් සිංහලෙන් කියන්න බෑනේ. ඉතින් ඒ ගමන මම කියලා ඇරියා මේ අපි එක එක දේවල් ගැන තමයි කතා කරන්න. ඒක මම කියලා ඇරියා වන් වන් තින්ග්ස් කියලා අද කතා කරන්නේ. ඉතින් ඒ වැඩසටහන් ගැන කතා කරනකොට අද අපි රුවන් මෙතෙක් කල් නිරංජන් සමග සහභාගී වුණාට අද අපිත් සමග සහභාගී වෙනවා. ස්තරමක් වෙනසක් ගෙදරින්. අයිබන් රුවන්, ඔබ අපිත් සමග සම්බන්ධද?
අයිබන් මහින්ද, අයිබන් සුජාතා.
ඉතින් මේ රුවන්, අද කොහොමද අපි වැඩසටහන නිරංජන් කිව්වාගේ අපි එක එක දේවල් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂ මාර්තුකාවක් කියලා අපි තෝරගත්තේ නැහැ. නමුත් අපි හිතුවා මේ ලංකාවේ ලංකාව ගැන, ඉතින් මේ දවස්වල ලංකාවේ වෙන දේවල් ගැන, අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා.
මහින්ද, ඔය සුජාතාගේ විස්තරය කියද්දී මං හිතුවේ මේ කාලේ පෙරලිය කියන එකයි මට මතක් වුනේ.
ඔව්,
කාලේ අවෑමෙන් අපි මුහුණ දෙන අලුත් අත්දැකීම්, අපිට පරණ තිබුණු දේවල් වලින් අපි ඈත් වෙන හැටි, අපිට හිතට දැනෙන දුක, ඒක අපේ කාලේ ආයත වෙන දෙයක් හැටියට තමයි මම නම් දැක්කේ කාලේ පෙරලිය.
ඇත්ත දැන් ඇත්තටම මේ කතා කළේ අපි මේ අර සුජාත කිව්වා වගේ මේ කොළඹ පදිංචි වෙලා හිටියයි නෙමෙයි. නමුත් කොළඹ සෑහෙන වෙනසක් වෙලා තට්ටු බිල්ඩින් ගොඩනගිනවා හැමතැනම වගේ. තට්ටු ඉස්සරනම් අපි හිතන්නේ තට්ටු 10ක් වුණාම විශාල බිල්ඩිමක් කියලා. දැන් තට්ටු 40 තමයි අඩු තට්ටු ගන්න හලුතෙන් ගොඩනැගිලි වල. ඒ වගේම තව වෙනසක් අපි දැක්ක දෙයක් තමයි දැන් අපි කොළඹ ඉන්නකොට මේ කාලේ පෙරලිය වගේ අපි ඒ දවස්වල මේ ගාලු මෝදරට ගිහලා ඉතින් පොඩ්ඩක් විවේක ගන්න හැකියාව තිබුණා. ඒත් දැන් ගාලු මෝදරට ගියාම ගාලු මෝදරක් නැහැ. එතනින්නම් බලනකොට වරාය පැත්තේ බලනකොට කිසිම මේ මූදක් පේන්නේ නැහැ. අලුත් නගරයක් ගොඩනැගෙන හැටි තමයි අපිට පේන්නේ. ඉතින් මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක අපිට දැනට කියන්න බෑ. අනාගතයේදී අනාගත පරම්පරාව තීරණය කරાવી එය කෙසේ වේවිද විය යුතුද කියන එක. හොඳයි රුවන්.
මේ මහින්ද, දැන් මේ ඔබ මේ ඔයාලගේ ඔය සාකච්ඡාවේදී මට මතක් වුණේ ලංකාව පරණ තත්ත්වෙම තිබෙන්නේ නැහැ, අලුත් ක්‍රමවල විදිහට නව ලෝකයක් අනුව ඉස්සරහට යනවා කියලා. එහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අධ්‍යාපන ක්ෂේත්‍රෙත් එක් එක් වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මීට පෙර වැඩසටහනකදී අපි මේ මාතෘකාව ගත්තා වගේ මට මතකයක් තියෙනවා. මොකද අධ්‍යාපන පෙරලියක් වෙන්නම ඕනා දැන්න නව තාක්ෂණය අනුව ලෝකයක් සහ රටක් දිවුණීම සඳහා. ඒ ගැන මහින්දට තේරුණාද මුකුත් මේ ලංකාවේ ටික කාලෙදි ලංකාවේ අපි ඉගෙන ගත්ත හැටි, පාසල්වල දැනුවත් දැන් ඉන්න ළමයි ඉගෙන ගත්ත හැටිත්, අපිට උගන්නපු ගුරුවරු අපිට ගෙන්නු හැටිත් දැන් කාලේ ඉන්න ගුරු දැන් දරුවන්ට උගන්වන හැටිත් අතර වෙනසක් එහෙම දැක්කද?
වෙනසක් පේනවා. වෙනසක් පේනවා කියලා කියන්නේ උගන්වන හැටි අපි අපේ කාලේ අපේ ගුරුරු උගන්වපු හැටියටම නෙමෙයි දැන් ඉගෙනෙන්නේ. ගදුරට මේ මාතෘ විභාග පාස් කරන්න නම් ටියුෂන් පන්ති වලට යනවා. ඉතින් අපේ කාලේ එහෙම ගත්තේ බුන්නේ නැහැ. ඉතින් ඒ වෙනස දැන්ට මතෙන් දශක දෙක තුනක කාලේ නම් වර්ධනය වෙවි ආව එකක්. හැබැයි ඊට වඩා වෙනසක් අපිට පේන දෙයක් තමයි මේ ළමයින් ඉගෙන ගන්න ඕන කරන දේවල්ද අපි උගන්වන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව රුවන් මේ මම අහපු කීප දෙනෙක්ගෙම කීපු දෙයක් තමයි දැන් අපි හිතමු මේ කාර්මික විද්‍යාලවල දැන් අපි කියනවනේ මේ කලා විෂයන ඉගෙන ගන්න එපා මේ කාර්මික එහෙම නැත්නම් විද්‍යා විෂයන් ඉගෙන ගන්නයි කියලා. නමුත් ඒයට පහසුකම් සපයලා දීලා තියෙන කාර්මික විද්‍යාල ඒ වගේ පොලිටෙක්නික් වගේ යුනිවර්සිටිස් වලට අඩු මට්ටමේ තියෙන ඒවා තියෙන මේ පාඨමාලාවල් හදාරන්නට ළමයි නැහැ.
හොඳයි මහින්ද, ඔක කාර්මික විද්‍යාල කියන එක කාර්මික විද්‍යාල දැන් වෙනත් නමකින් යන්නේ. ඔය ඕකට මුලපිරීම සිදුනේ මේ දැන් මහින්ද කිව්වේ අපිට දැන් කාලේ හැටියට අපි ළමයින්ව පුහුණු කරන්නේ නැහැ කියලා. මම ළඟදී අධ්‍යාපන දවල පත්‍රිකාව පොඩ්ඩක් මං කියවලා බැලුවා. මේ මේ මන වර්තමාන ආණ්ඩුවෙන් දාලා තියෙන පොලිසි මැටර්ස් කියන එක. මේකේ තියෙනවා, මම මේක බලාගෙන කතා කරන්නේ. දැනට පවතින තත්ත්වය තමයි ගණිත විද්‍යා සමත් වීම අපේක්ෂා කරන ඒගොල්ලෝ උසස් පෙළේදී 22% අපේක්ෂිත තත්ත්වයට තියෙනවා 40% ගණිත සහ විද්‍යා. පරණ අපිට දැනට පවතින එකේ තියෙනවා වාණිජ වලට 27% පාස් වීමක් බලාපොරොත්තු වෙලා. නමුත් ඒක වැඩි කරලා තියෙනවා වාණිජ විෂයට 35% දක්වා. කලාව තමයි, කලා විෂයන් තමයි වැඩිම තියෙන්නේ 51%. අපේක්ෂිත කලාව දෙක 25% බස්සලා තියෙන. මේ අඩු වෙන එක ගණිතය විද්‍යා සහ වාණිජ අත්‍යවශ්‍ය ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි මේගොල්ලන්ගේ අරමුණු උසස් පෙළ ඊළඟට වෙන්න. මේ ඔය උසස් පෙළට එන්න ඉස්සෙල්ලා අපිට මේ මම අද Sunday Times පත්‍රයේ Sunday ලංකාවේ Sunday පත්‍රයේ මේ දවස්වල පහ Times පත්‍රකෙන් ලොකු ලොකු කතාවක් තියෙනවනේ. මේ Times පත්‍රයේ මේ කියලා තිබුණා මේ ඕ ලෙවල් විභාගය දැනට ලංකාවේ තියෙනවා විෂය 9ක්. ඒක අඩු කරන්න හදනවා විෂයන් 6කට. ඒ විෂයන් 6 මේ විෂයන් 6 අඩු කරාට මේ ඒ කොටස් එකතු කරලා මේ විෂය 6ක් කරලා.
ඒ කියන්නේ ඒ විෂයන් අඩු කරලා සමහර සම්බන්ධ කරලා විනිවිද
කියන උදාහරණයක් වශයෙන් කිව්වොත් දැනට තියෙන්නේ ලංකාවේ ආගම සඳහා සතියකට පැය පීරියස් 2යි. ඒක එකතු කරලා දිනා මේ වගේ ආගම සහ අධ්‍යාපන අගැයීම කියලා එකක්, අරමුණු අගැයීම කියලා එකක්. ඔය දෙකම දැන් ඒකට අනිතක තමයි හිස්ට්‍රි කියන එක. මේ ඉතිහාසය කියන එකට එකහු කරලා තියෙනවා සමාජ විද්‍යාව කියන එක. ඔය ඉතිහාසය සමාජ විද්‍යාව එකට කරලා එක විෂයක් කරලා ඔය වගේ විෂය ඒකාබද්ධ කරලා ළමයින්ගේ බර අඩුකරනද විෂය 6 විෂය 9කට අඩුකරන තමයි
මේ අපේ විෂය 9 විෂය 6
කියන්නේ ඕ ලෙවල් වල.
ඔව්
මේ ඒ ලෙවල් වලදී මේකලෝ මේ කරන විෂයන් දොළොස්වෙනි ශ්‍රේණියට තාක්ෂණ විද්‍යාව ඇතුළත් කරලා නබන්නේ තාක්ෂණ විද්‍යාව දොළොස්වෙනි ශ්‍රේණියට තියෙනවා ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව මූලික
ගණිතය වැනි ඒ
වගේ තාක්ෂණ විද්‍යාව
වැඩි
මේ විෂයන්ගේ
අලුත් මේ විෂයක් නේ තාක්ෂණය කියන එක අලුත් විෂයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා.
ඒ කොහොම වුණත් ඒ විෂයන් වල මේ එකතු කරලා හුඟක් පිට තියෙන්නේ ඔටෝමේෂන්. මූලික ඔටෝමේෂන් අපි ඉංග්‍රීසියෙන් කියන ඔටෝමේෂන් කියලා. ඊට පස්සේ වෙනවම තියෙනවා සර්වේයින් තියෙනවා, සාක්ෂ ඉංජිනේරු විද්‍යාව තියෙනවා, විදුලි කාර්මික විද්‍යාව තියෙනවා. ඒ වගේ විෂයන් තියෙනවා නමයක්. ওই නමින් ඒක දරුවෙක් පාස් වෙන්න ඕන විෂයන් 12 වෙනි ශ්‍රේණියේ විෂයන් පහක්.
පහක්
පහ වුණාම ඒ ඒ අදාළට අනිත් විෂයන් 13 වෙනි ශ්‍රේණියටත් එනවා. 13 වෙනි ශ්‍රේණියේ ඊට අදාළ 12 වෙනි ශ්‍රේණිය ලැබුණා වගේම 13 වෙනි ශ්‍රේණියෙත් ඊට වඩා ගැඹුරට එම විෂය මහදාම ධාරාවල් මේ තියෙනවා. ඒක තමයි ප්‍රොපෝසල් එක දැනට තියෙන. මම මේ ප්‍රොපෝසල් ගැන කියාගෙන යද්දී තවල් මට ලැබුණ අවස්ථාවක් මේ සාකච්ඡා කරන්න. මේ සාකච්ඡා කරන්න හම්බුනේ අපේ ඉන්න මෙහාට ඇවිල්ලා දරුවේ. ඒ දරුවා මේ නවසීලන්තෙට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් තිස්සේ මේ මම ඒ දරුවාව දන්නේ කුඩා කාලේ අවුරුදු 3 ඉඳලා. මෙහි ඇවිල්ලා මේ ඊයේ පෙරේද තමයි එයාගේ PhD එක ලබාගත්තේ ගණිතය ඉගෙනීමේ ක්‍රම සඳහා. මම ඈව සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ ඉරේෂා රත්නායක, අයිබුවන් ආචාර්ය ඉරේෂා රත්නායක, අයිබුවන්. මම මෙයාව සම්බන්ධ කරගන්නේ හේතුව එක හේතුවක් තමයි ලංකාවේදී අපේ කාලයට වැඩි මැද පන්තියට ඇවිල්ලා විශ්වවිද්‍යාලෙත් එන්නයි ජාතික අධ්‍යාපන ආයතනෙත් ඊට පස්සේ සාමාන්‍ය පාසලත් ගුරුවරුන් පුහුණු කිරීමලත් මං අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි ඉරේෂගෙන්, ඉරේෂා මේ තරම් විෂය ධාරාවන් වෙනස් කරලා යද්දී අපේ ගුරුවරුන්ට අර පැරණි අපේ කාලේ හිටපු ගුරුවරු දැන් නැහැනේ. ඊට පස්සේ දැන් ඉරේෂලාගේ කාලේ ගුරුවරු ටිකනේ දැන් ඉන්නේ. මේ ගුරුවරුන්ට පුළුවන් වෙයිද මේ නම්‍යතාවයට පුහුණු වෙන්න? මොකද්ද ඉරේෂගේ අත්දැකීම?
ඇත්තටම මේ වගේ විෂය නිර්දේශ, ඒ කියන්නේ විෂය නිර්දේශ අපේ ලංකාවේ පාසල් තුල වසර 8 අතරට විෂය නිර්දේශයන් අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරනකොට විවිධ වෙනස්කම් එකතු වෙනවා, සමහර දේවල් අඩු වෙනවා. එහෙන් මෑතකදී විච්ච විශේෂම එකක් තමයි 2013 අපිට අපේ විෂය නිර්දේශයට එකතු වෙච්ච තාක්ෂණ වේදයේ විෂය ධාරාව. එතෙන්දිත් ගුරුවරුන් පුහුණු කරා. දැන් අලුතෙනුත් මේ වගේ විෂය ධාරාවක් එනකොට සාමාන්‍යයෙන් අපිට අපේ අත්දැකීම තමයි අපේ දැනට ඉන්න ගුරුවරු පිරිස මේ විෂය නිර්දේශය සඳහා එකතු වෙන අලුත් විෂයන් සඳහා අනිවාර්යයෙන්ම පුහුණු කරන්න ඕනේ.
ඒ කියන්නේ විශේෂ කියන්නේ මෙහෙමයි, ඔබතුමිය කියන්නේ ඒ දැනට ඉන්න ගුරුවරු ඒගොල්ලෝ පාසල් ගිය කාලේ මේ විෂයන් කිසිදයක් ඉගෙනගෙන නැහැ. නමුත් දැන් උගන්නන්න ආපුහම අලුත් දෙයක් දැන් ඉන්න දරුවන්ට උගන්නන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ඒගොල්ලන්ට මේ ගුරු පුහුණුවක් අවශ්‍යයි.
ඒක තමයි ජාතික අධ්‍යාපන ආයතනය මගින් කරන්නේ. අතරම දැන් 2013 මේ නව විෂය නිර්දේශය එනකොටත් ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගුරුවරු පුහුණු කරා.
මට මතකයි ඔබගේ පියතුමා සහ ඔබ දෙදෙනාම වැඩ කරාද තාක්ෂණ විද්‍යාංශයේ NIE එකේ අධ්‍යාපන අවතාරය?
අපි දෙන්නම වැඩ කරේ ගණිත
දෙපාර්තමේන්තුවේ.
තාක්ෂණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි මේ කියන තාක්ෂණ විද්‍යා විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කරන්නේ.
ඔව්. එතකොට ඔබට අත්දැකීමක් තියෙනවද එහෙම අපේ ගුරුන්ට හැකියාවක් තියෙනකල අලුත් නම්‍යතාවයට නැමෙන්න?
පැහැදිලිවම ඔව්. මොකද දැන් 2013 මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව වෙනකොට එතන තිබ්බා ඉංජිනේරු තාක්ෂණ වේදයේ කියලා විෂයක්. ඊළඟට බයෝටෙක්නොලොජි කියලා විෂය. ඊළඟට තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව කියලා විෂයක් සහ ICT. ඒ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියන විෂය ධාරා විෂයට කොටස් කීපයක් අයිති. එකක් තමයි ගණිතය. අතර මේ ගණිතය කොටස විෂය නිර්දේශයේ ලියන කණ්ඩායම හිටපු එක්කෙනෙක් මම. සහ ඒ ගුරුවරුම පුහුණු කරපු කෙනෙක්.
ඒ කමිටුවේ පිටසතවල විශේෂඥවුන්ගේ සහය ලැබුණද ඕගොල්ලන්ට ලියද්දි?
ඒ විෂය ධාරාව, ඒ විෂය නිර්දේශයේ ගණිතය කොටස සහ ඒ පොඩි විෂය ලියන්න නම් අපිට පුහුණුවක් ලැබුණේ නැහැ. එහෙම පුහුණුවක් ඇත්තටම එතකොට අපේ හිටපු සම්පත් පුද්ගලයන්, ඒ කියන්නේ අපේ
රටද පිට රටින් ආපු සම්පත් පුද්ගලයන්,
අපේ රටේ සම්පත් පුද්ගලයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ අපේ ඉන්නවනේ ගුරුපදේශකවරුන් සහ ගුරුවරුන්, ඔය කියන කණ්ඩායම එකතු වෙලා තමයි ඒ විෂය නිර්දේශය අපි ලිව්වට පස්සේ ඒක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඒක පොඩ්ඩක් පොලිෂ් කරලා ඊළඟට මේ අපි ගුරුවරුන්ට අත්පොතක් නිර්මාණය කර ප්‍රකාශන දෙපාර්තමේන්තුව තමයි ඒකට මූලික වුණේ. ඉතින් එතෙන්දී ගුරුවරු පුහුණු කරා. ගුරුවරු ඒකට නම්ශීලී වුණා.
කොයිතරම් කාලයක් ගියාද ඒ පුහුණුව සඳහා? මේ කෙටි කාලින පුහුණුව.
ඔය මම කියන්නේ තාක්ෂණ වේද්‍ය සඳහා විද්‍යා විෂයට, ඒ විෂයට ලොකු පුහුණුවක් අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලෝ දන්න
සබ්ජෙක්ට්
කන්ටෙන්ට් එකමයි. නමුත් තාක්ෂණ වේදය කියන දැන් මේ ඉංජිනේරු තාක්ෂණ වේදය, ආහාර තාක්ෂණය, මේ විෂයන් වලට ඊට වඩා පුහුණුවක් අවශ්‍ය වෙයි. මොකද ඒක දැන් අලුත්ම විෂයක්නේ, අලුත්ම දෙයක්නේ.
දැන් ඒ තාක්ෂ දැන් ඔබගේ අධ්‍යක්ෂකෙමිට එහෙම පුහුණුව ලැබපු ගුරුවරුන් ඔබේ මතකයක් තියෙනවද? ඉස්කෝලවල ගිහිලා ඒවා දරුවන්ගේ ඉගැන්වීම සඳහා ප්‍රයෝජනවත් උනායි කියලා?
පැහැදිලිවම ඔව්. දැන් ඇත්තටම ඒ වසර මම විෂය නිර්දේශයේ හදද්දි ජාතික අධ්‍යාපන ආයතනයේ හිටියා. පළවෙනි ගුරු පුහුණුවේදී හිටියා 12 ශ්‍රේණිය සඳහා. නමුත් ඒ දරුව 13 ශ්‍රේණියට එනකොට මම මෙහෙට ඇවිල්ලා. නමුත් ගුරුවරු ඒක පටන් ගත්ත විදිහ අපි දැක්ක පාසල්වල අපිට වඩා, ඇත්තට මම ගණිත දෙපාර්තමේන්තුවේ ඉඳගෙන හිටියට වැඩිය තාක්ෂණ දෙපාර්තමේන්තුවේ කට්ටිය ලොකු කාර්යයක් කරා. අපි පොඩි කොටසකට තමයි දායක වුණේ.
ඒ කියන්නේ ලංකාවෙත් අපේ රටට ගැළපෙන විදිහට විශේෂඥ දැනුමක් ඔවුන් නිර්මාණය කරගෙන රටට ගැළපෙන හැටියට ඒවා සකස් කරන්න පුළුවන් දක්ෂතා තියෙන අය නිතරම ඉන්නවා කියන එක
මහින්ද
මේ අපි කතා කරුවා වැඩිද ඔබ?
එහෙම වැඩි කියලා දෙයක් නෙමෙයි. නමුත් වැදගත් දේවල් කතා වුණේ. අනික විශේෂයෙන්ම මම හිතන්නේ මේ ඉරේෂා මේ අපි නොදන්න දේවල් ගොඩක් මේ වෙලාව කියුණා. ඉතින් විශේෂයෙන් මට හිතරගත්ත හිතට වැදුණු දෙයක් තමයි මේ ඔබ අහන කොටත් මේ විශේෂ මේ විදේශ විශේෂඥයන්ගේ උපදෙස් නැතුව අපේම මේ විශේෂඥයෝ මේ පාඨමාලාවල් හදනවා කියලා අහන්න ලැබීම ලොකු සන්තෝෂයක්. ඇත්තටම අපි කාලයක් තිස්සේ කළේ මේ විදේශ රටවල අය විදියටම අපිත් කරනවා. නමුත් ලංකාවට අවශ්‍ය විදියට නෙමෙයි. ඉතින් ඒ අතින් බැලුවහම මම හිතන්නේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ඉදිරියට අපිටම අවශ්‍ය විදියට අධ්‍යාපනය හදාගන්නට අපිට පුළුවන් වෙවි කියන එක.
මේ සාකච්ඡාවට චුට්ටක් තියෙනවා මහින්ද, මම එක්කගෙන යන්න ඉරේෂා එක්කලා.
හොඳයි.
මේ ඉරේෂා, මේ ඔබතුමිය දන්න හැටියට ලංකාවේ තිබුණනේ දැන් කාර්මික විද්‍යාල කියලා જાතිය. දැන් මම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආවේ ඇයි කියන එකට හේතු වල බලපුවහම ඒක තියෙනවා. රටට ඔබින හැටියට අධ්‍යාපනය සකස් වී නැත. කාර්මික විද්‍යාල ඒ තරම් ප්‍රගුණතාවයක් දක්වන්නේ නැත. ඒ නිසා කාර්මික විද්‍යාල මීට වඩා කාර්යක්ෂම කළ යුතුය. ඒ කාර්යක්ෂම කිරීමෙන් අපිට තාක්ෂණ විද්‍යාව හා රටට ගැළපෙන ලිපිකරුවන් වගේ අය නෙවෙයි, රටට ගැළපෙන තාක්ෂණිකයන් හොයාගන්න පුළුවන් කියලා. ඒ කාර්මික විද්‍යාවලට මොකද උනේ කියලා අපිට කියන්න පුළුවන්ද මේ ආචාර්ය ඉරේෂා?
මම දැන තරමින් කාර්මික විද්‍යාව තාම තියෙනවා. ඒ කාර්මික විද්‍යාලවල ආචාර්යවරුන්ගේ සහ කාර්මික විද්‍යාලවල තියෙන විද්‍යාගාරවල පහසුකම් අපි ලබා ගත්ත පාසල්වලට පළවෙනි වතාවට මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව අඳුල්ලා දෙද්දී.
ඒක අලුත් දෙයක්.
මොකද අපේ ගුරුවරු පුහුණු වෙනකන් සමහර විෂයන්වලට කාර්මික විද්‍යාවලින් ගුරුවරු ඇවිල්ලා ඉගෙනුවා ඉස්කෝලවල.
ඒ කතික ආචාර්යවරු ඇවිල්ලා ඔවුන්ට ඉස්කෝලවල ඉගෙනුවා.
එහෙම ඒ විදිහේ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාර්මික විද්‍යාල අතර.
ඒ කාර්මික විද්‍යාලය දැනටමත් කියන්නේ කාර්මික විද්‍යාලය හැටියටම දෙන්නේ නැත්නම් වෙන විදියක මේ ආණ්ඩුවේ ආධාර ලැබිලා මේ මේ ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවල හරි ආධාර ලැබිලා දියුණු තත්ත්වයක දැන් පවතිනවා.
ඒ ගැන නම් හරියටම කියන්න මට කරුණු මදි මට දැන් මමත් මෙහෙට ඇවිල්ලා අවසර හතරක් විතර වෙනවානේ. මම මේ කියන්නේ 2013 විතර මගේ අත්දැකීම් 2012 2013 මොකද 2012 අපි මේ විෂයන් ගැන කතා කරද්දී අපි කාර්මික විද්‍යාලවලට ගියා. එතකොට ඒගොල්ලන් කියපු දෙයක් තමයි අවශ්‍ය වර්ක් ෆෝස් එක අවශ්‍ය තරමට ලංකාවට සහ ලෝකෙට යවන්න තරම් ඉගෙන ඉල්ලුමට තරම් සැපයුමක්
නැහැ කියන එක. ඒක
මම හිතන්නේ ඒක එක එක පදනමක් වෙන්නේ නැති මේ වගේ දෙයක් එන්න. මම කිව්වා වගේ.
හරි. මට ඔක කියාගෙන යද්දි මට මතක් වෙන මේ මේ ඉතින් 2008 වසරේ නව ශ්‍රී ලංකේට ඉල්ලුම් කරලා තිබුණා ශ්‍රී ලංකාවෙන් ඒ තාක්ෂණයේ දියුණු කරන්න තාක්ෂණ කථිකාචාර්යවරුන් අවුරුද්දක කාලයකට ඒ වගේ ඉන්ටර්වියු එකක් තිබිලා මම මේ කරලා ගියා 2008 මං කියන්නේ. එතනදී තිබුණ විශේෂ දෙයක් තමයි රත්මලානේ තිබුණ කාර්මික විද්‍යාලයේට ඒක උසස් තත්ත්වයට ගේන්න කටුබැද්ද සමග මේ එකතු වෙලා ඉන්න මේ කරන්න තමයි මේ මේ බලාපොරොත්තුවක් හැටියට ඒක ගත්තේ. නමුත් ඒක හරි ගියේ නෑ. නමුත් ඒකයි මම ඇහුවේ මුලින්ම විදේශීය රටවල උපදේශකයන් ලැබුණාද කියලා. මම හරි. අපි එතෙන් දැන් ඔබ කියපු දේ දැන් කියන්නේ.
දැන් කතා ගන්න.
ඒ කාර්මික විද්‍යාලවලට අමතරව මම දන්නවා ඒගොල්ලන් සංකල්පයක් තිබුණා යුනිවර්සිටි කොලෙජස් කියලා.
යුනිවර්සිටි කොලෙජස්.
යුනිවර්සිටි කොලෙජස් වලට මම එන්න කලින් මම දැනුවත්වම මම ගන්නවා සමහර ආයතන ඒකට ඉල්ලුම් කළා. ඒ කියන්නේ තමන්ගේ ආයතනයේ මෙන්න මේ 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 දේවල් තියෙනවා. අපිට පුළුවන් ද යුනිවර්සිටි කොලෙජ් එකක් විදිහට ඒ සහතිකය ගන්න. ඒ විදිහට දරුවන්ට පුහුණු මේ උගන්වන්න කියලා. එහෙම ලැබුණු ආයතන තිබා. මම හිතන්නේ ඒක දිවයින පුරා ක්‍රියාත්මක කරන්න සැලැස්මක් තිබුණා. මම ඒ ගැන කරුණු ගොඩක් කියන්න දන්නේ නැහැ. මම දන්නවා ඒක පටන් ගත්ත මම දන්න ආයතන මම මේ කථිකාචාර්ය විද්‍යාවක් විදිහට වැඩ කරපු ආයතන බාහිර කථිකාචාර්ය වරියක් විදිහට වැඩි කරපු ආයතන එහෙම සහතික ලබා ගත්ත ආයතනයක් මම හොඳටම දන්නවා.
ඒ කියන්නේ රජයේ ආද අනුග්‍රහය ඇතුවද සහ පෞද්ගලිකවද?
ඒක හරියටම කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒ මම වැඩ කරන කාලේ ඒක සම්පූර්ණයෙන් පෞද්ගලික ආයතනයක්.
නමුත්
දැන් වෙන්න ඕනි නම් මම දන්න තරමින් මම දන්නේ නැහැ ඒකට මූලියම ආධාර ලැබෙනවද රජයෙන් කියලා. නමුත් ඒ කියන්නේ රජයේ තිරණ ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන
අරමුණු
quality එකද ඒක අරමුණු
ටිකකට
ඒ අරමුණු සාක්ෂාත් කරන්න පුළුවන් විදිහේ ආයතන ඒ විදිහේ පහසුකම් තියෙන පෞද්ගලික ආයතනවල තමයි මේ පෞද්ගලික සහ කාර්මික විද්‍යාලත් ඔය අතරේ තියෙනවා. කාර්මික විද්‍යාලත් තියෙනවා තව යුනිටෙක් කියලා යුනිවර්සිටි එකකුත් තියෙනානේ.
යුනිටෙක්.
ඔව් ඒක අර රත්මලානේ තියෙන්නේ.
රත්මලානේ
තමයි ඔයිට කලින් තිබුණ එකම කාර්මික විද්‍යාලවල.
ඒකද යුනිටෙක් කියන්නේ දැන්?
ඔව්. ඒකෙද තමයි ඉස්සර කාර්මික විද්‍යාලවල ඩිප්ලෝමා එකෙන් නතර නොවන සිසුන් උපාධිය දක්වා ගියේ එතෙන්ට විතරයි. නමුත් දැන් මේ 2013 පටන් ගත්ත විෂය නිර්දේශය අනුව 2016 උසස් පෙළ කරපු අපේ දරුවෝ දැන් අපේ ජාතික විශ්වවිද්‍යාලවල තාක්ෂණ වේදේ විෂය ධාරාව පටන් ගත්තා.
පොඩ්ඩක් ඉන්න මට පොඩ පැටලුණා. දැන් ඔය ඉර්ෂාචර්ණී ඔබලා පුහුණු කරපු ගුරුවරු ඉස්කෝල වලට ඇවිල්ලා ඒ දරුවෝ ඒ සිලබස් එක අනුව ඒ ලෙවල් විභාගයටත් හිටලා දැන් විශ්වවිද්‍යාලේ ඉන්නවා කියලාද කියන්නේ?
ඔව්.
ඒ කියන්නේ එක අධ්‍යයනයක් මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා.
පැහැදිලිවම උනේ
දැන්. ඒ අධ්‍යයනයටත් ඉස්සරහටද මේ අලුත් මේ අධ්‍යාපන ප්‍රතිපත්ති යනවා වගේ පේන්නේ ඔබට?
මං හිතන්නේ මම ඔබතුමා කියන එක මේ තියෙන තව සංකල්පයක් තියෙනවා මම දන්න තරමින් දැනට අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ. ඒ තමයි දැන් මෙච්චර කල් ලංකාවේ තියෙන්නේ වසර 11 දක්වා අනිවාර්ය අධ්‍යාපනයනේ.
ඔව්.
ඒක වසර 13 දක්වා ගේන්න. ඒගොල්ලන්ගේ ඕ ලෙවල් අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කුමක් වුවත් පස්සේ ඒගොල්ලන්ට ඒක ආය රිපීට් කරන්න පුළුවන් නේ.
ඔව්.
එහෙම තියද්දි වසර 13 දක්වා තමයි අනිවාර්ය අධ්‍යාපනය. ඒ දරුවන්ට තමයි දැන් තව පාර්ට් එකක් මේ ඔබතුමා කියන්නේ මේ අලුතෙන් එනවා කියන්නේ.
ඔව් මම හිතන්නේ. ඔව්.
2013 දක්වා. ඒකට මම දන්නවා දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මම දැනුවත් මගේ හිටපු සහෝදර නිලධාරීන් අනිත් දෙපාර්තමේන්තුව සහ අපේ දෙපාර්තමේන්තුවේ මේ දිනවලත් විදේශ පුහුණු වීම ලබනවා. මේ සඳහා ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ. ඒක ක්‍රියාත්මක වෙනවා.
ඔව් කියන්නේ. ඔය නිව්ස් අයිටම් එකක් තිබ්බා මම දැක්ක කොරියාවෙන් මේ තාක්ෂණික අධ්‍යාපනයේස ගුරු පුහුණුව දෙන්න ඒගොල්ලෝ
මෙමරෙන්ඩම් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් කරලා තියෙනවා කියලා. මම හිතන්නේ මේ රුවන් මඩේ මේ වෙලාව පොඩ්ඩක් මේ මගේ අදහසක් ඉදිරිපත් කරන්නට.
එකතු කරන්න.
දැන් මේ අධ්‍යාපනය ගැන අධ්‍යාපනය කරන හැටි ඉදිරියට කරන හැටි අපි කතා කරන්න මම හිතන්නේ අපි අසන්නන්ත සෑහෙන අවබෝධයක් අලුත් දේවල් සෑහෙන ගොඩක් අපි දැනගත්තා. නමුත් මේ දැන් පොළවේ මේ මහ පොළවේ යථාර්ථය බලනකොට දැන් අද පත්තරේ අද අයිලන්ඩ් එක මම කියුවොත් එහෙම ඒකේ තියෙන එක ආටිකල් එකක් ඒකේ කියනවා ලංකාවේ මේ සංචාරක කර්මාන්තය දිනු කරන්නට සෑහෙන වැඩ කොටසක් වෙලා තියෙනවා. නමුත් සංචාර කර්මාන්තය එක තැනකදී හිර වෙලා තියෙනවා. ඒකට හේතුව ඒකට අවශ්‍ය මේ පුහුණුව දැනුම තියෙන අයගේ හිඟය. ඒගොල්ලන් කියනවා අද දවසේ ලක්ෂයක් සංචාර කර්මාන්තය සඳහා ලක්ෂයක හිඟයක් තියෙනවා.
ඒ කියන්නේ ලක්ෂයකට මේ
රැකියා පාසුකම් දෙන්න පුළුවන්. නමුත් කවුරුකත් නැහැ ඒ මේ සංචාර කර්මාන්තය. ඒකෝ දැන් මාස 3කට පමණ ඉස්සෙල්ලා මම දැක්කා මේ සිවිල් ඉංජිනේරු කර්මාන්තේ සිවිල් ඉංජිනේරු මේ කර්මාන්තේ මේ නියෝජනය කරන නිසංක විජේරත් මහත්මයා ඉස්සර හිටිය මේ ලේකම් ස්ථිර ලේකම් මහතෙක්. එයා කියනවා ඉංජිනේරු කර්මාන්තය අපි කොච්චර බිල්ඩින් හදන්න අපි ලෑස්ති වුණත් ඉංජිනේරු ශේස්ත්‍රයේ රැකියාවල් 385,000ක් තියෙනවා දැනට අවශ්‍ය පුහුණුව ලැබූ කට්ටිය නැහැ කියන එක. ඉතින් මම හිතන්නේ එකතකින් අපේ අධ්‍යාපනය අපි දියුණු කරගෙන ආව උනාට ඒ වේගය සහ අපි මේ රටේ කර්මාන්ත දියුණු වීමේ වේගය අතර ලොකු පරතරයක් තියෙන බව තමයි අපිට දැන් පේන්නේ. ඒ ගැන මොකද අද ඔබතුමීගේ අදහස?
ඔබතුමීගේ අදහස මට හිතෙනවා ඔබතුමීට මම පොඩි උරුකුලක් දෙන්නම්. මම හිතන්නේ ඔය 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 වේකන්සිස් තියෙන තරමට ලංකාවෙන් පුරවන්න බැරි හින්ද තමයි ඔය මම හිතන්නේ මේ ආණ්ඩුවෙන් පිටරටින් ආයව ගෙන්නන්න ලෑස්ති වෙන හිම මම කියන එක වැරදිද දන්නේ නැහැ.
ඒකට මට මුකුත් පිළිතුරක් දෙන්න බෑ. හැබැයි මම මෙහෙම පිළිතුරක් දෙන්නම්. දැන් අර මුලින්ම රුවන් මහත්මයා අර සංඛ්‍යා ලේඛන වගේ කිව්වනේ කලින් අපේක්ෂිත මීට කලින් තිබුණ පවතින තත්ත්වය ගණිත විද්‍යා වාණිජ කලා මෙහෙම මේ පාස් රේට් එකක් තිබුණේ දැන් ඒක වෙනස් කියලා. එතකොට එතෙන්දී කලා විෂයන් කරන දරුවෝ 25ක
භාගයක්
අඩු කරලා. ඒකට හේතුව දැන් ඒ දවස්වල කිව් මේ ඔය තාක්ෂණ වේදය විශේෂ ධාරාව එකතු කරන්නට හේතුවක් ඒක. මොකද දැන් මේ මහත්ම කියපුවාට හරියටම හරිය. මොකද මේ කලා විෂයන් කරලා උපාධිධාරීන් ගොඩාක් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් දැන් ඔබතුමා කියපු ඔය සංචාර කර්මාන්තයට හෝ මං ඉස්සෙල්ලා කියපු කාර්මික සම්බන්ධ රැකියාවන් වලට හෝ යන පිරිස අඩුයි. ඒක නිසා තමයි ඒ ප්‍රතිශතය අඩු කරලා මේ තාක්ෂණ වේදයෙන් වර්ක් ෆෝස් එකක් වැඩ කරන්න පුළුවන් පිරිසක්. ඒ කියන්නේ ටෙක්නිකල් නොලෙජ් එකක් ස්කිල් එකක් තියෙන විශේෂයෙන් ස්කිල් එකක් තියෙන පිරිසක් සමාජයට ගේන. හැබැයි මම පිළිගන්නවා ඔය කියපු ඒක තාම ඒක. මොකද දැන් අපේ දරුවෝ ඒ විෂය නිර්දේශයේ යටතේ විෂය ධාරාවේ යටතේ පළමුවෙන්ම උසස් පෙළට මාඩුනේ 2013. දැන් තමයි ඒගොල්ලෝ විශ්වවිද්‍යාලවලින්
එළියට
එනවා. ඇත්තේ ඔව්. හැබැයි මම දන්නවා
ස්ට්‍රයික් එහෙම තිබුණේ නැත්නම් නේද කොළඹ තවෙන්ද තිනේ වට.
ඔකේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමරගම විශ්වවිද්‍යාලයේ වගේ විශ්වවිද්‍යාලවල මේ තාක්ෂණ වේදේ කරලා එළියට එන පාස් වෙන දරුවන්ට කරන්න විෂය ධාරාවන් ඒ විශ්වවිද්‍යාලවල දැන් පටන් අරගෙන තියෙනවා.
හොඳයි.
ඒක බලාපොරොත්තු වෙමු එයින් එළියට එන අපේ දරුවන්ගෙන් මේ දේවල්
මම තවත් මේ වෙලාවේ මම පුඩි අදහසක් මේ කියන්නේ මේ අදහසක් නෙමෙයි අතරම මේ අතීත තත්ත්වය. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ මොරට විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය කැටයට ඇතුළත් වුණේ දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා. අපිට ඉංජිනේරු විෂය මේ කාලය අවසන් වුණාම අවුරුදු 5ක කාලය අවසන් වුණාම අපිට තිබුණා ව්‍යාපෘතියක් කරන්නට. ඒකට අපි තෝරගත්ත දේවල් තමයි එක එක මම තෝරගත්තේ මේ මේ වින් මිල් එහෙම නැත්නම් උපලම් බලින් ක්‍රියා කරන මේ මේ ඒ වගේ මට මතකයි අපේ තව සොහිරන හතර දෙනෙක් තෝරගත්ත ඉලෙක්ට්‍රික් මෝටර රථයක්. ඉතින් ඉතාමත්ම මේ සරල මෝටර රථ තමයි ඒ දවස්වල අපි අවුරුදු 50කට ඉස්සෙල්ලා ඒක තෝරගත්තේ. නමුත් අද මොරටු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද කියතොත් ඒගොල්ලොත් මේ ඉංජිනේරු උපාධිය අවසානයේදී මේ අපේ වගේම ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. නමුත් දැන් ඒ කොතරම් දියුණු වෙලාද කියතොත් ඒගොල්ලන් දැන් කරන්නේ එංගලන්තයේ එක්සත් රාජධානී අවුරුදු වරක් පවත්වන ෆෝමියුලා 1 ස්ටුඩන්ට්ස් කියන තරඟයට ඉදිරිපත් කරනවා ලංකාවේ නිෂ්පාදනක ලංකාවේ ඩිසයින් කරපු මෝටර රථයක්.
ඒ ප්‍රොජෙක්ට් එකම
දැන් අවුරුදු 50ක් තිස්සේ දියුණුවලා
තියෙනවා. මේ කම්පිටිෂන් එකට යවනවා මේ එංගලන්තේ.
ඔව් ඔව්. ඒ තරමට දියුණුවලා තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම ඉතින් අපි සෑහෙන දියුණුවක් ලබා ගත්තා කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම හිතන්නේ අද මේ කතාවල් හරිම වැදගත්, හරි මේ අධ්‍යාපනික වටිනාකමකුත් තියෙනවා. අවසනාවකට අපේ කාලේ ටික ගිහිලා යනවා.
ඔව් මහින්ද පච්චුට්ටා, මේ මං ආයෙපහම මුලට යනවා. මුල කියන්නේ නැතුව මේ ඉතුරු හරි කරේ. මේ තාක්ෂණික විෂය ධාරාවේ ආරම්භයේ පසුබිමේ හැටියට මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වලා දෙන්නේ 1997 වර්ෂයේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්තාව පසුබිම් කරගෙන සහ තරුණ අසහන කොමිෂන් සභා වාර්තාවත් පසුබිම් කරගෙන. මං හිතන්නේ මේ තරුණ අසහන වාර්තාව තමයි මං හිතන්නේ මේකට මඟ පෙන්නපු එක එක කැඩපතක් කියලා මට හිතෙන්නේ. මහින්ද අපිත් සාකච්ඡාව බොහොම දුරට ගෙනිච්චා. විශේෂයෙන් මම ස්තුති කරන්න ඕන මේ අද මේ මා සමග එකතු වුණු අම්මගේ ආදරණීය දරුවෙක් වගේ හදාගෙන තියෙන මේ ආචාර්යනි, ආචාර්ය පදවියකින් ගරුමුම ලැබූ අලුත්ම ඉරේෂා රත්නායක මේ ආචාර්යතුමියට ඔබට ස්තුතියි ඉරේෂා.
බොහොම ස්තුති. විශේෂයෙන්ම ඉරේෂා රත්නායක මහත්මියට අපේ ස්තුතිය. මේ ශ්‍රී ලංකා ගෝල් නිදි වෙනුවෙන් මේ ආස්ථාව ඉදපත කරන්න කැමති. ඉතින් අපි කිව්වා වගේ දැන්නේම නැතුව අපිට වෙන්නලා තියෙන කාලය නිමා වෙමින් පවතිනවා. අද වැඩසටහන් නිමා කරන්නට අපි තෝරගත්තේ පිය ගුණ ගීතයක්. විශේෂයෙන්ම අපේ සොහිරු නිරංජන්ගේ ආදරණීය පියාණන් සිහිපත් කරමින්, ඒ වගේම ඔබ සියලු දෙනාගේම පියාණන් තාත්තලා සිහිපත් කරගෙන, ඉතින් ඒ හැම පියකටම උපහාරයක් විදියට අපි මේ ගීතය පණ්ඩිත අමරදේවයන්ගේ මේ ගීතය ඔබට ඉදිරිපත් කරන්න මේ ලැස්ති වෙන්නේ.
සිතින් පුලනා කඳු ලැලි සෞදුර නැති සඟවනා වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා පූජා වේවා සෙනෙහස උදලා මෞනති දාතත් තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා දෙවරු වෙසෙනා පූජා
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද සීසර ලංකා ඉදිරිපත් කිරීමට අපහා එක් වුණා රුවන් ප්‍රනාන්දු සමග ඉරේෂා රත්නායක. නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අද සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. අද නිරංජන් පටබැඳිගේ අපත් එක්ක එකතු වුණා ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ අමුත්තෙක් විදියට. සමගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබරාත්‍රියක්.
බුදු බව ලබනා